ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
හොඳයි, අද ජුනි මාසේ 8 වෙනිදා සඳුදා ගෙවී ගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදු වූ උණුසුම් පුවත් සම්පිණ්ඩනය ශ්‍රී ලංකාවේ පුවත් තිමුසුම ආරම්භ කරන්නයි අපි SBS සිංහල වැඩසටහනෙන් දැන් සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහටම අපේ හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝවන් සුබෝදසනක් මනෝජ්.
ආයිබෝවන් සුබෝදසනක් මදුර.
මනෝජ්, අපේ කතාව පටන් ගමු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පසුගියදා ලබා දුන්න තීන්දුවත් සමගම, විශේෂයෙන්ම මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඒ ගොනු කර තිබූ සියලු පෙත්සම් ඉවත තමා නිෂ්ප්‍රභ කර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නා මහමැතිවරණ පැවැත්වීමට හැකි බව. අපි එතනින් අපේ කතාව ආරම්භ කරමු.
ඔව්, දැන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු පෙත්සම් සලකා බලලා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කරපු කරුණු සැලකිල්ලට ගත්තයින් පස්සේ මේ නියෝගය ප්‍රකාශයට පත් කරන බව අධිකරණය සඳහන් කළා. නියෝගය ප්‍රකාශයට පත් කරේ අගවිනිසුරු ජයන්ත් ජයසූරිය. මේ පෙත්සම් ඔබ දන්නවා දින 10ක් තිස්සේ සලකා වැළුණා. දෙපාර්ශ්වයේ නීතිඥවරුන්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරුන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරා. මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව පෙත්සම් 8ක් ගොනු කරලා තිබුණා. මැතිවරණයේ පැවැත්වීමට පක්ෂව අතරමැදි පෙත්සම් 15ක් ගොනු කරලා තිබුණා. අධිකරණ නියෝගයේ ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් අදාළ පෙත්සම් ගොනු කළ පාර්ශ්වයන් වගේම අතරමැදි පෙත්සම් ගොනු කළ පාර්ශ්වයනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා හිටියා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනි කළු විහාරයේ ශිෂර දාබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ කියන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මණ්ඩලක් තමයි මේ නියෝගයේ ප්‍රකාශයට පත් කරේ. ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් නිසා මේ පෙත්සම් පූර්ණ මිනිසුරු මණ්ඩලක් හමු ඒවා සලකා බලන්න කියලා පෙත්සම් කාර්ය පාර්ශ්ව කරපු ඉල්ලීමත් සලකා බලලා මේ පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල මිනිසුරු මණ්ඩලක් පත් කරන්න පහුගිය මැයි 14 වෙනිදා අගවිනිසුරුවරයා තීරණය කළා. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සමාජිකයින් ඉතිරි දෙදෙනා, ඒත් එක්කම ජනාධිපති නීතිඥ එන්ටි අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් එම සමාජිකයින් දෙදෙනා, ඒත් එක්කම ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල්, මේ අය සහ නීතිපතිවරයා මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් විදිහට නම් කරලා තිබුණා. ජූනි මාස 20 වෙනිදාට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කරලා තිබෙන ගැසට් නිවේදනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දු කරලා ඒ බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි පෙත්සම් කරුවන් ඉල්ලා සිටියේ. කොමුනාත් කොරෝනා රෝග ව්‍යාප්තිය ඇතුලේ ජූනි 20 වෙනිදා මැතිවරණයේ කැඳවලා තියෙන නිසා තමන්ට දැනගන්න ලැබුණු මේ කාරණා මත පදනම් වෙලා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම 2072 ඇලිරක් තුන දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ බවත් පෙත්සම් කරුව තමන්ගේ පෙත්සම් වලින් කියා සිටියා. කොමුණත් පහුගිය මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පස්සේ අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාගන්න මැතිවරණය අප්‍රේල් මාසේ පවත්වන්න නියමිතව තිබුණා. කොමුණත් කොවිඩ් වසංගතය පැතිරලා ගිහිල්ලා තියෙන නිසා මේ දිනයට මැතිවරණය පැවැත්වන්න නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ජුනි මාස පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම තීරණය කරලා තිබුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරපු දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව වෙනුවෙන් මැතිවරණය පවත්වන්න නියමිතයි. එහෙම නොකරපු නිසා ඒ කාරණේ නීති විරෝධී බව මේ පෙත්සම් කරුව සඳහන් කරලා තිබුණා. ඒ නිසා මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය වෙනවා කියලත් පෙත්සම් කරුවන් සඳහන් කරලා තිබුණා. ඒ නිසා මේ මැතිවරණයේ ජූනි මාසයේ පැවැත්වීමට අදාළව නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනය බල රහිත කරන්න කියලා මොවුන් ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් මේ සියලු පාර්ශ්වයන්ගේ කරුණු සැලකිල්ලට ගත්තු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල මේ සියලු පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරා. ඉතින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු, ඒත් එක්කම ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර වැත්තුමා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුන් මේ මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණ හමුවේ කියා සිටියේ මේ පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වෙලා තියෙනවා. ඒ වගේම මේ පෙත්සම් නීතියට පටහැනිව ගොනු කරලා තියෙනවා කියලා ඔවුන් දැනුම් දුන්නා. ඉතින් මේ සියලු කරුණු සලකා බැලීමෙන් පස්සේ මේ සියලු පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මණ්ඩල. ඒ අනුව මැතිවරණය පවත්වන්නට නොහැකිව තිබුණු බාධා නීතිය හමුවේ නිෂ්ප්‍රභ වීමත් එක්ක ඔබත් අර මුලින් සඳහන් කළා වගේ මැතිවරණය පැවැත්වීමට අදාළ වටපිටාව දැන් ශ්‍රී ලංකාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා.
හොඳයි, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කරපු ප්‍රධාන පක්ෂයක් බවට පත් වුණේ සමගි ජනබලවේගය. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ සමගි ජනබලවේගය නැත්තම් UNP-ගේ විකල්ප කණ්ඩායම කිව්වොත් මා නිවැරදි, විශේෂයෙන්ම මේ සමගි ජනබලවේගයේ මහලේකම් විදියට කටයුතු කරන රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවේ මෙන්න මේ ආකාරයෙන්.
ජූනි 20ත් මේ මැතිවරණයේ තියෙන සුදුසු වාතාවරණයක් නැති නිසා තමයි අපි අධිකරණයට ගියේ. ඒක අදිෂ්ඨ වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. අනතුරුදායක තත්ත්වයක් නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වාර්තා කරායින් පස්සේ මැතිවරණේ තියෙන එක තමයි අපි ඉල්ලන්නේ. මැතිවරණයක් පැවැත්වීමේදී නොයික් නොයික් අදහස් තිබ්බා. අපි කියන්නේ අපි ඕන වෙලාවක මැතිවරණයකට සූදානම්.
නමුත් ඉන් එහා පැත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රවි කරුණානායක මහතා මෙන්න මේ ආකාරයෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පස්සේ අදහස් දැක්වීමක් සිද්ධ කරේ.
අප උසාවියට පක්ෂයක් වශයෙන් ගියේ නැත්තේ ඔය සම්බන්ධයෙන්. මොකද අපට ඒක තිබ්බ එක එතරම් සීරියස් එකක් ලෙස අපි සැලකුවේ නැහැ.
හොඳයි, මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසම වගේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් වැඩි අවධානයකින් පසු වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට දායකත්වය සපයන්නට පුළුවන් ආකාරය පිළිබඳව මේ දවස්වල කරුණු විමසමින් තමයි පසුවන්නේ. COVID-19 වසංගතය අතරතුරේදී සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීමට හැකි වටපිටාව පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් යම්කිසි ආකාරයේ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීලා තියෙනවා. ඒ පිළිබඳව මනෝජ් අපි කතා බහ කරමු දැන්.
මේ තත්ත්වය යටතේ මැතිවරණ පවත්වනවා නම් ඒ සිදු කළ යුත්තේ කෙසේද කියන කාරණය පදනම්ව සෞඛ්‍යංශ විසින් සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ප්‍රධාන මාතෘකා කීපයක් ඔස්සේ ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තිබුණා ඡන්දය පාවිච්චි කරන්න දිස්ත්‍රික් අතර ගමනාගමනය රෝග පැතිරීමට හේතුවක් වන නිසා කැපල් ඡන්දය හරි කල්ලැටිව ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමයක් සකස් කිරීම වැදගත් කියන කාරණය මැතිවරණ රාජකාරිය සඳහා නිලධාරීන් කැඳවීමේදී COVID-19 නිරෝධායනය හෝ පසු නිරෝධායනය යටතේ සිටින අය කඳවන්න නොහැකි කියන කාරණය, ඒත් එක්කම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නිරන්තරයෙන් භාවිත කිරීමෙන් රෝගය පැතිරීම අවම කරගන්න පුළුවන් කියන කාරණය, ජන රැස්වීම අවම කරන්න යෝජනා කරලා තිබෙනවා, ඒත් එක්කම ප්‍රචාරක රැස්වීම වලට සහභාගී වන පිරිස 100%කට සීමා විය යුතු බව සඳහන් කරලා තිබෙනවා, ඒත් එක්කම රැස්වීම පටන් ගන්න දින 3කට කලින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් විය යුතු බව, රැස්වීමට සහභාගී වන අය මුඛාවරණ පැළඳීම සහ මීටරයක පරතරය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීම, අත්පත්‍රිකා බෙදා හැරීමෙන් වැළකී සිටීමට යෝජනා කරලා තිබෙනවා, ඒත් එක්කම රැස්වීමට පැය 3ක මේ රැස්වීම පැවැත්වීම පැය 3ක උපරිම කාලයකට සීමා විය යුතු බව සඳහන් කරලා තිබෙනවා. ඒත් එක්කම රැස්වීමට පැමිණෙන අයගේ නම්, ලිපින, දුරකථන අංක ආදිය සංවිධායකවරුන් විසින් ලබා ගැනීම, නිවෙස්වලට ප්‍රචාරණය සඳහා යාමේදී එක්වරකට 3 දෙනෙක් පමණක් සහභාගී වීම වගේම ඔවුන් මුඛාවරණ පැළඳ සිටීම, මැතිවරණ කාර්යාල ගණන විවෘත කරන වේලාව, රැඳී සිටිය යුතු පිරිස සීමා කළ යුතු බව සඳහන් කරලා තිබෙනවා, තැපැල් සහ සාමාන්‍ය ඡන්ද ප්‍රකාශ කිරීමේදී මුඛාවරණ ඡන්ද ප්‍රකාශ කිරීමට පෙර දෑත් පිරිසිදු කිරීමේ පහසුකම් සපයා තිබිය යුතු බව සඳහන් කරලා තිබෙනවා. ඒත් එක්කම මැතිවරණ ශාලාවට වෙන්වෙන්ව ඇතුළු වීමට ඉඩ සැලැස්වීම සහ පිටවීම සඳහා එලෙසම කටයුතු සංවිධානය කිරීම, අනන්‍යතා පරීක්ෂා කිරීමේදී ස්පර්ශය සිදු නොවිය යුතු අතර හැඳුනුම්පත පෙන්වන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිය හැකි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ඡන්දදායකයන්ගෙන් හැඳුනුම්පත අතින් අල්ලලා බලනවා වෙනුවට ඒක පෙන්වන්න කියන ඉල්ලීම කරලා ඊට පස්සේ එය පරීක්ෂා කරන්න, ඒත් එක්කම ඇඟිලි සලකුණු කිරීමේදී ඇඟිල්ල අල්ලන්නේ නැතුව අනෙක් අතින් ඇඟිල්ල අල්ලාගෙන ඉන්න කියලා ඡන්දදායකයන්ගෙන් විමසා සිටීම, ඒත් එක්කම ඇඟිලි පාට කිරීමේදී කොටන් බඩ් වැනි යමක් භාවිතා කරලා ඡන්දදායකයාගෙන් ඡන්දදායකයාට එය වෙනස් කළ යුතුයි. ඒ කියන්නේ එකයිකුට එකක් බැගින් විදිහට ඡන්දය සලකුණු කිරීමට තමාගේම පෑනක් හෝ පැන්සලක් භාවිත කිරීම, ඡන්ද මධ්‍යස්ථාන සෑම පෑයකටම වරක් විෂ බීජ හරණයකට ලක් කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඡන්දය පැවැත්වීමට අදාළව උපදෙස් නිකුත් කරලා තිබෙනවා, සම්පූර්ණ ආරක්ෂිත ආවරණ, ඒ කියන්නේ N95 මාස්ක් මුඛාවරණ පැනදීම වැනි, ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත මුඛාවරණ සහ සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලයක්ම භාවිතා කිරීමට උපදෙස් දීලා තියෙනවා. ඒත් එක්කම මේ සියල්ල මත පදනම්ව ඡන්දය පැවැත්වීමට විශේෂ කාරණා රාශියක් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් සංකීර්ණ තත්වයක්, වෙනදට වඩා වෙනස් තත්වයක්, මීට වැඩිපුර නිලධාරීන් යොදවා ගන්න අවශ්‍ය වේවි, ඒත් එක්කම සෞඛ්‍ය අංශ දායක කරගන්න සිද්ධ වේවි, මේ සඳහා මැතිවරණයට වියදම් කරන මුදල වෙනස් වෙන්න පුළුවන්. මේ ආදී අලුත් නිර්ණායක කිහිපයක් සලකා බලන්න නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ප්‍රතිවර්ණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රමවේදය සකසා ගැනීමේ උත්සාහ කර බැලීමේ විශේෂ ඡන්දයකුත් ඔබ දන්නවා ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණා මදුර.
ඔව් මනෝජ්, නවත්තපු තැනින් අපි කතාව පටන් ගමු. විශේෂයෙන්ම මේ පසුගිය සතියන්තයේදී මැතිවරණ කොමිසම විසින් සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය පැවැත්විය හැකි ක්‍රමවේදය පිළිබඳව පෙරහුරුවක් පැවැත්වුවා. ඒ සම්බන්ධයෙන් අපි කතා බහ කරමු. ඊට පෙර ආතුව මම කැමති මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දක්වපු අදහසක් පිළිබඳව යොමු වන්නට, විශේෂයෙන්ම ඔහු කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ මිල අධිකයි ලාභයට ගන්න බෑ කියලා. අපි මුලින්ම ඒ කතාවට ඇහුම්කන් දෙමු.
ප්‍රජාතන්ත්‍රවාදයේ මිලෙන් අධිකයි, ඒක අඩු ලාභයට ගන්න පුළුවන් දැන් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මිනිස්සු දිනාගෙන තින්නේ ජීවිත ලේ දාඩිය කඳුළු ඔක්කොම පූජ කරලා. හැබැයි මේ ඡන්ද විමසීම පැවැත්වීම නිසා COVID-19 රෝගය ව්‍යාප්ත වීම සිදු වුණා කියන දෙය ආන්න නොවන විදියට, එහෙම දෙයක් නොවන ආකාරයට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. අපට අවශ්‍ය මේක වළක්වන්නයි මූලික කරුණ. අපි කියන්නේ මේ රෝගයට බිය නොවි, නමුත් එය පැතිරෙන්නේ නැති වෙන ආකාරයට තියන්න. රැට සමහර හතරමං හන්දි ප්‍රධාන මාර්ග කැපෙන තැන කල ලයිට් වහන්නේ නැහැ. ඒව රතු කොළ ඇම්බර් ඔක්කොම තියෙනවා, නැවතිලා ඉන්න ඕනේ. යන්න ලෑස්ති, යන්න නැවති. හැබැයි සමහර අතර මං හන්දි තියෙනවා ඇම්බර් ලයිට් එක දාලා. එතකොට අපි එන ස්පීඩ් එකට වඩා අඩුවෙන් අපි පාලනයකින් යුතුව අනිත් පැත්තෙන් වාහනයක් එයි කියලා ස්පීඩ් එක අඩු කරලා දෙපැත්ත බලලා යන්න ඕනේ. ඒක නිසා මේ ඡන්ද විමසීම තියන්න පුළුවන් වෙන්නේ අන්නේ රෑට හතර මං හන්දි වල පත්තු වෙලා තියෙන ඇම්බර් ලයිට් තියෙනවා කියලා. සෞඛ්‍ය වෛද්‍ය මාර්ගෝපදේශවල තියෙන්නේ ග්‍රීන් ලයිට් නෙමෙයි. රෑට යන්න පුළුවන්, නමුත් ප්‍රවේශමෙන් යන්න.
මනෝජ්, ලංකාවේ මං හිතන්නේ ප්‍රථම වතාවට තමයි මෙන්න මේ ආකාරයේ මැතිවරණයකට පෙර ආතුව සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දයක් පැවැත්විය හැකි පෙරහුරුවක් අත්හදා බැලුවේ. අපි මේ පෙරහුරුව පිළිබඳව කතා බහ කරමින් අනතුරුව මැතිවරණ කොමිසම විසින් දේශපාලන පක්ෂවලට මේ සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියකුත් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා කියලා අපිට පසුගිය සතියේදී පොතක් අහන්නට ලැබුණා.
ඔව්, මුලින්ම පෙරහුරුව ගැන කතා කරනවා නම් අර මදුරත් සදාහතරා වගේ වෙනදා මෙවැනි නිර්ණායක නිර්දේශ මත නෙමෙයි මැතිවරණේ පැවැත්වුණේ. මෙවර විශේෂිත අප්‍රියක් වසංගත රෝගයක් ව්‍යාප්ත වන කාල සීමාවක්. ඒ හින්දා රටේ මැතිවරණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කර ගැනීමෙන් මේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරගන්න කොහොමද කටයුතු කරන්නේ කියන එක පදනම් කරගෙන ආදර්ශ මැතිවරණයක් ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ පැවැත්වුවා. ඉරිදා දිනේ අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ තමයි මේ ආදර්ශ මැතිවරණය පැවැත්වුණේ. ඒ සඳහා වෙනදාමෙන් ඡන්දදායකයින් පැමිණිලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා කොහොමද මේ මැතිවරණය පවත්වන්නේ කියලා කටයුතු සොයාවැලීමක් සිද්ධ කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන විදිහට වෙනදාමෙන් මැතිවරණය පැවැත්වුවත් එක් ඡන්ද මධ්‍යස්ථානයකදී මේ පැය 9ක කාල සීමාව ඇතුළේ ඡන්දදායකයින් 900-1000 අතර ප්‍රමාණයක් ඡන්දය භාවිත කරන්නට හැකි බව තේරුම් ගත්තා කියලා සඳහන් කළා. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දීලා තියෙන මාර්ගෝපදේශ අනුව මැතිවරණය පවත්වන්න හැකි බව මේ ආදර්ශ මැතිවරණයෙන් පෙනී ගියා කියලා සඳහන් කළේ. විශේෂයෙන්ම කලින් කරුණු යොදලා තිබුණේ අත් හෝදලා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්න, නමුත් දැන් මැතිවරණ කොමිසම තීරණය කරලා තිබෙනවා මේ ආදර්ශ ඡන්ද විමසීමෙන් පස්සේ දෑත් පිරිසිදු කරන්න, විෂ බීජ නාශක දියර යොදා ගන්න, එහෙම නැත්නම් සැනිටයිසර් පාවිච්චි කරන්න. මොකද අත් හෝදලා තෙට පිටින් ආවොත් ඡන්ද පත්‍රිකාවත් එක්වන නිසා ඒ මග හරවා ගන්න උත්සාහ කරලා තිබෙනවා. ඒත් එක්කම ඊයේ දිනේම වාර්තා වුණා ඡන්දය පාවිච්චි කිරීමේදී වර්ණ ගන්න ඕන ඇඟිල්ල වෙනස් වේවිද කියලා. නමුත් දැන් ඊයේ රාත්‍රියේ වෙනකොට මැතිවරණ කොමිසම සඳහන් කළා ඒ සඳහා වන ඉටිවැනි යමක් භාවිත කරන්න ඕන උත්සාහ කරනවා කියලා. ඒ අනුව විවිධ අත්හදා බැලීම් සිද්ධ කරනවා. සිද්ධ කරලා මැතිවරණය තියන්න අවශ්‍ය වටපිටාව සකස් කරයි කියලා අපි හිතනවා. ඔබත් කිව්වාගේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිල අධිකයි. සාමාන්‍යයෙන් කෝටි 600-650ක් මීට කලින් ඡන්දයට ඇයි කියලා ගණන් හදලා තිබුණා. නමුත් ඒක කෝටි 800-900ක් දක්වා කියලා යා හැකිද කියන කාරණය ස්ථිරවම ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ මේ ගණන් හිලව් කියන්න වෙන්නේ තවත් සති දෙකකින් පමණ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊයේ දිනේ සඳහන් කළා. කොමුණත් අද සඳුදා දවසේ මැතිවරණ කොමිසමේ සමාජිකයින් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී රැස් වෙනවා. එහිදී ඔවුන් තීරණය කරાવી ඡන්දය පවත්වන දිනය බොහෝ දුරට අද දිනේ මේ ඡන්දය පවත්වන දිනේ ප්‍රකාශයට පත් කරයි කියලා විශ්වාසයක් තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සඳහන් කරපු විදිහට පැහැදිලිවම මේ මාසේ ඡන්දෙ තියන්නේ නැහැ කියලා කිව්වා. ජූනි මාසේ මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ කියන කාරණයක් කිව්වා. ඒත් එක්කම අගෝස්තු ඉවර වෙන්න කලින් ඡන්දෙ තියෙනවා කියලා කිව්වා. එතකොට ජූලි අගෝස්තු මාසවල ඡන්දය පැවැත්වීමේ වැඩි වටපිටාවක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒත් එක්කම මදුර ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව ඔබ විමසීමක් කළා. ඡන්ද විමසීම් වලදී තරඟ කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන් අනුගමනය කරන්න ඕන ආචාර ධර්ම මොනවද කියලා තමයි මැතිවරණ කොමිෂන් සභාව ගැසට් කරලා තිබුණේ. 2009 අංක 58 දන්න පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8.8 වගන්තිය අනුව තමයි මේ ආචාර ධර්ම පද්ධතිය ගැසට් කරලා තියෙන්නේ. ඕනම ඡන්ද විමසීමකට නාම යෝජනා දැන්වීම පළ කරන දවසේ ඉඳලා ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ කාලය දක්වා මේ ආචාර ධර්ම අදාළ වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව අනුශීර්ෂ 8ක් යටතේ ආචාර ධර්ම 76ක් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් කරලා තිබෙනවා. නීති ආධිපත්‍ය, සාමාන්‍ය හැසිරීම, මැතිවරණ ප්‍රචාරණ කටයුතු, ඡන්ද විමසීමේ දින, ඡන්ද හා මනාප ගණන් කිරීම, ඒත් එක්කම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම, වෛරී ප්‍රකාශ හෝ ජාතක සමගියට එරෙහි ප්‍රකාශ, වෙනත් විශේෂ කරුණු, මේ ආදී ශීර්ෂ කිහිපයක් යටතේ මේ කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. ඡන්ද විමසීමට ඉදිරිපත් වන අපේක්ෂකයන් සියලු දෙනාම මේ ආචාර ධර්ම පද්ධතියේ තියෙන උපමානවලට අනුකූලව කටයුතු කරනවා කියලා තමන් අපේක්ෂා කරනවා කියලා මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපේක්ෂකයන් මේ ආචාර ධර්ම පද්ධතිය පිළිගෙන පිළිපදින බවට තහවුරු කළ හැකි යාන්ත්‍රණයක් මේ දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල ප්‍රධානීන් සකස් කිරීම අවශ්‍ය බව මෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා. මදුර
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලාංකේය පුවත් තිමුසුම විශේෂාංගයත් සමග. විශේෂම ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් පුවත් සම්පිණ්ඩනය. අපි සමග එකතු වෙලා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් දිටියවල. අපි නැවතත් හැරෙන්නේ ශ්‍රී ලංකාවේ මහමැතිවරණය සම්බන්ධින් කතාබහ කරන්න. එහිදී විශේෂයෙන්ම මැතිවරණ කොමිසම පිළිබඳව මේ දිනවල වඩාත් අවධානයක් යොමු පවතිනවා. මැතිවරණ කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් නැවතත් කරලියට පැමිණ තිබෙනවා. ඔහුගේ විශේෂ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා. විශේෂයෙන්ම සිංහල මට බැහැ, සිංහලෙන් ලියවෙන කුණු ගොඩවල් මම කියවන්න බැහැ කියලා ඔහු යම් කිසි ආකාරයකට දමිල මාධ්‍යයකට සිද්ධ කරපු ප්‍රකාශයක් පරිවර්තන වෙමින් පවතිනවා. මේ පිළිබඳව පොහොට්ටුවේ සමාජිකයෙන් දැඩි කලකිරීමකටත්, ඒ වගේම ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරනවා. ඒ පිළිබඳව පසුගියදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙන්න මේ ආකාරයෙන් අදහසක් පළ කළා.
මතේ හිටියට කමක් නැහැ. එයාට අයිතියක් තියෙනවා තමන්ගේ දේශපාලනය කරන්න. හැබැයි ස්වාධීන මැතිවරණ කොමිසමක වගකීම යුතු නිලධාරියෙක් විදියට ඔහුට ප්‍රසිද්ධ වේදිකාවේ දේශපාලනය කරන්න සදාචාර අයිතියක්
නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් විපක්ෂයේ පක්ෂ ගණනාවක් මේ සම්බන්ධයෙන් දක්වන්නේ වෙනත් ආකාරයක ආකල්පයක්. විශේෂයෙන්ම ඔවුන් කියන්නේ යම්කිසි ආකාරයක මේ රත්නජීවන් හූල්ගේ ප්‍රකාශය පොහොට්ටුව ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශයක් නෙමෙයි. නමුත් අර අපි සාමාන්‍ය ජනවහරි පවතින ආකාරයට තොප්පිය වැටී තිබෙනවා නම් ඒ තොප්පිය දාගත් ආකාරයක් තමයි පොහොට්ටුවේ සමාජිකයින් මේ ප්‍රකාශයත් එක්ක ඒ ඈඳාගෙන කරන කතාවලින් අපිට පෙනියන්නේ කියන කාරණා සම්බන්ධයෙන් මනුෂ්‍ය නානක්කාර, එක්සත් ජාතික පක්ෂයේ මනුෂ්‍ය නානක්කාර මන්ත්‍රීවරයා මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ.
රත්නජීවන් හූල් මහත්මයා ප්‍රකාශ කරලා තියෙන්නේ දූෂිතයන්ට බොරු කියන අයට ඡන්ද දෙන්න එපා කියලා. රවට්ටපු අයට ඡන්ද දෙන්න එපා කියපු ගමන් පොහොට්ටුවේ අය තොප්පිය දාගත්තා. ටග් ගාලා කිව්වා පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා කියලා තමයි මේ කියලා තින්නේ කියලා.
හොඳයි මනෝජ්, දැන් මේ රත්නජීවන් හූල් සාමාන්‍යයෙන් පසුගිය ජනාධිපතිවරණයේ ඉඳලා අපිට පෙනිච්ච ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙලා තියෙනවා මේ ස්වාධීන මැතිවරණ කොමිසමේ. මේ පිළිබඳව වාර්තා වෙන තත්ත්වය කොහොමද ශ්‍රී ලංකාව තුල?
ඔව්, පසුගිය කාල සීමාවෙම මහාචාර්ය රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ සමාජිකයා සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක තැන් මතු වුණා. ඔබට මතක නම් මදුර දිනපරස් තුනේ ආණ්ඩුව වෙලාවේ හෝ පෞද්ගලිකවම නීති හමුවට ගියා, අධිකරණයේ හමුවට ගියා. එය තමයි ප්‍රධාන වශයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ඔහු විවේචනයට ලක්වන්න හේතු වුණු කාරණය. ඊට පස්සේ මේ කොරෝනා වසංගතයේ අවස්ථාවේ මැතිවරණ කොමිසම රැස්වීමක් සඳහා කැඳවපු අවස්ථාවේ ඔහු දක්වපු ප්‍රතිචාරය, විශේෂයෙන් එතනට එම රැස්වීමට සහභාගී වන නිලධාරීන් සම්බන්ධයෙන් ඔහු දක්වපු විරෝධය දෙවැනි කාරණේ බවට පත් වුණා. ඉන්නතුරුව මීට සති දෙකකට පමණ කලින් විදේශගත වෙලා ආපු තමන්ගේ දියණියත් එක්ක පසු නිරෝධායන කාල සීමාවේදී මැතිවරණ කොමිසමට ගියාය කියන කාරණය ආයිමත් ආන්දෝලනාත්මක කාරණයක් බවට පත් වුණා. ඊට පස්සේ ඔහු මවපු මීළඟ ප්‍රවෘත්තිය තමයි ඔබ සඳහන් කළේ. විශේෂයෙන්ම උතුරේ ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් විදිහට කටයුතු කරන ඩෑන් ටීවී කියන රූපවාහිනී නාලිකාවත් සමග උතුරේ පවත්වපු සාකච්ඡාවකදී, දමිල බසින් කරපු සාකච්ඡාවකදී ඔහු පළ කරපු අදහස් තමයි මේ කාරණයට පදනම් වෙලා තියෙන්නේ. දැන් ඊයේ දිනේ වන විට යම් සාකච්ඡාවක් සමාජයේ ආරම්භ වෙලා තිබුණා. හිටපු රාජ්‍ය අමාත්‍යවරු ප්‍රකාශ කරන්න පටන් ගත්තා තමන් තමන්ගේ මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි කියන කාරණය. ඒත් එක්කම මින් අනතුරුව ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් ඒ ස්වාධීනත්වය රැකෙන පරිදි කටයුතු නොකරන්නේ නම් ඔවුන්ව කොමිෂන් සභාවලින් ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය කෙබඳු විය යුතුද කියන කාරණයත් ඊයේ දිනේ වන විට ශ්‍රී ලංකා සමාජයේ සාකච්ඡා කරන්න පටන් ගත්තා. කොමනත් ඔහු සඳහන් කරලා තිබුණා රොබට් කියපු විදිහට තමන් සිංහල දන්නේ නැහැ, ඒ වගේම සිංහලෙන් ලියන කුණු දේවල් කියවන්න තමන්ට හැකියාවක් නැහැ. ඒත් එක්කම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය ලබා දෙන ඇතැම් මාධ්‍ය විශාල වශයෙන් බොරු ලියමින් ඉන්නවා. තවත් පිරිසක් තමන්ව මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කරන බව කියනවා. මෙහෙම කරන බලාපොරොත්තු වෙන්නේ තමන් කරන කටයුතු නතර කරයි කියලා විශ්වාස කරන එක. කොමනක් දහනක් වන ව්‍යවස්ථාවට අනුව කිසිම කෙනෙකුට මැතිවරණයක් අවුල් කිරීම ඉතා අසීරු කාර්යයක් කියලා රත්නජීවන් හූල් මහාචාර්යවරයා මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ දිනවල ශ්‍රී ලංකාවේ හෝ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා අර අපේ මේ වැඩසටහන ආරම්භයේදීම මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු පෙච්චම් වලදී ඔහු මැතිවරණ කොමිෂම ඉදිරිපත් කරපු නීතිඥවරයාට අමතරව ඔහුත් නීතිඥවරයෙකු මාර්ගයෙන් තමන්ගේ අදහස් මේ අධිකරණයට දන්වලා තිබුණා. මේ ආකාරයෙන් හරි මතභේදාත්මක චරිතයක් විදිහට මතභේදාත්මක ස්වරූපයක් ස්වාධීන කොමිෂන් සභාවක සමාජිකයෙක් හැටියට මේ වන විට ඔබ දර්ශනය කරමින් ඉන්නේ.
අපි ඊළඟ අවධානය යොමු වන්නේ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන්. එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ගේ විකල්ප කණ්ඩායම වන සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කතා බහ කරමු. මනෝජ්, මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තියෙනවා මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්. අද දවසේදී මං හිතන්නේ බොහෝ විට දිනවක් වානු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මං හිතන්නේ තිබ්බ දෙගිඩියාව දැන් පහව ගොස් තිබෙනවා. එවන් පසුබිමක සමගි ජනබල වේගයේ අනාගතය නැත්නම් ඉරණම සහ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද බලය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ මොන වගේ පුවතක්ද?
ඔව්, දැන් සමගි ජනබල වේගයෙන් මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා දුන්න එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය මෙවැනි කාරණා අභියෝගයට ලක් කරලා තිබුණා. අපි පසුගිය සතියේ වාර්තා කළා. දැන් එතකොට ඔවුන් කණ්ඩායම් දෙකක් විදිහට මැතිවරණයට තරඟ කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඔවුන්ගේ අදහස් මතවාද දැන් සමාජයේ ගැටෙමින් තිබෙනවා. හැබැයි ඒ අතරේ ඔවුන් පොඩි වෙනස් කාරණයක් පාවිච්චි කරනවා. ඒක තමයි මේ තමන්ට සමගි ජනබල වේගය කියන කාරණයක් තමයි තමන්ට එක්සත් ජාතික පක්ෂයත් එක්ක වියවුලක් ආරවුලක් නැහැ. ඔවුන්ට පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මැතිවරණය ජයග්‍රහණය කරයින් පස්සේ අපි මොකද වෙන්නේ කියලා බලමු වගේ අදහස් ඔවුන් ඉදිරිපත් කරමින් ඉන්නවා. එතකොට එක්සත් ජාතික පක්ෂ සමග බලවේගයක් කියන්නේ කණ්ඩායම් දෙකක් විදිහට නාම යෝජනා බාර දීලා තිබුණත් සමග ජනබලවේගයේ පිරිස කියන්නේ තමන් තාමත් එක්සත් ජාතික පක්ෂය කියලා. ඉතින් මේ භාවිතාව තමයි එක්සත් ජාතික පක්ෂය තහනම් කරලා තියෙන්නේ. කොමුණත් ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් විදිහට මැතිවරණයේදී ඔවුන්ට ප්‍රතිවිරුද්ධ මතවාද සමග ගැටෙන්න සිදුවේවි. කොමුණත් එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණු බහුතරයක්, ඒ කියන්නේ අතිශය බහුතරයක් සමගි ජනබලවේගයෙන් තමයි නාම යෝජනා බාර දීලා තියෙන්නේ. කොමුණත් එක්සත් ජාතික පක්ෂය දැන් මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයේ මෙහෙවීමේ යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකුත් වුණු හිටපු සානාපතිවරයෙක් හැටියටත් කටයුතු කරපු ආචාර්ය කරුණාසේන කොටිතුවක්කු, හිටපු ආරක්ෂක රාජ්‍යමන්ත්‍රී රුවන් විජේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, සුදත් චන්ද්‍රසේකර මේ කියන අයගෙන් සමන්විත ප්‍රචාරණ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ සුදත් චන්ද්‍රසේකර දිග කාලයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පෞද්ගලික ලේකම් විදිහට කටයුතු කරා. පස්සේ ඇති වුණු මත ගැටුම් නිසා කෙටි කාලයක් ඒ පදවියෙන් ඔහු ඉවත් වෙලා හිටියා. පෞද්ගලික ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වල අධ්‍යක්ෂවරයා විදිහටත් ඔහු කටයුතු කළේ. කොමුණත් දැන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙක් විදිහට ඔහු නම් කරලා තිබෙනවා සුදත් චන්ද්‍රසේකර. මේ කණ්ඩායම තමයි මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් පත් කරලා තියෙන්නේ. ඒත් එක්කම සමගි ජනබල වේගය පැත්තෙන් ගම්මට්ටමින් ඡන්ද ප්‍රචාරය සඳහා කමිටු 15,000ක් පිහිටුවන්න ඕන කටයුතු සංවිධානය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දැනටත් මේ කමිටු වලින් 70%ක් පමණ පිහිටුවල අවසන් කියලායි සමගි ජනබල වේගයේ මාලේකම්වරයා සඳහන් කරන්නේ. වැඩමුළු පවත්වන්න සූදානම්, ඊට අදාළ උපක්‍රම සම්බන්ධයෙන් අපේක්ෂකයන් දැනුවත් කරන්න සූදානම්. මේ වැඩමුළු පවත්වන අවස්ථාවේදී අපේක්ෂකයන් 291 දෙනෙක් සහභාගී වෙනවා කියලත් රංජිත් මත්තුම් බණ්ඩාර මහලේකම්වරයා සමගි ජනබල වේගයේ සඳහන් කරලා තිබුණේ. අනුව බැලුවට පසු උන් කණ්ඩායම් දෙකක් විදිහට වෙන වෙනම යාන්ත්‍රණයක් යටතේ මහමැතිවරණය සඳහා සූදානම් වෙන බවක් පේන්න තියෙන්නේ. අවසානයේ මේ කණ්ඩායම් දෙක එකතු වේවිද කියන අදහසකුත් උන් මේ වෙන විට මතු කරමින් ඉන්නවා. සමගි ජනබල වේගයේ කියන්නේ ඔවුන්ගේ පොදු විරෝධයකින් එක්සත් ජාතික පක්ෂයට නෙමේ නායකත්වයට නායකත්වයේ ගැටුම निराකරණය කරගන්න බැරි වුන නිසා රයිල් විකමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් නොවුණු නිසා ඊට ප්‍රතිරෝධය දැක්වීමක් හැටියටයි ඔවුන් සමගි ජනබල වේගයේ ඉදිරියට මහමැතිතුන් ඉදිරිපත් වුණේ කියලා ඔවුන් සඳහන් කරනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් අද දවසේ දේශ ශ්‍රී ලංකේ පුවත්මසුමින් අවධානය යොමු කරන්නේ තවත් සුවිශේෂී කාරණාවක් සම්බන්ධයෙන් තමයි. ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත් කිරීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පසුගියදා පිහිටවනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අපි තොරතුරු ගෙන යමු මනෝජ අවසාන වශයෙන්.
ඔව් මදුර, සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරලා තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ අත්සනින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වුණා. ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා විදිහට පත් කරලා තියෙන්නේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න. වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මට හානිකර විදිහට මතුවෙමින් තිබෙන නීති උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම මේ කාර්ය සාධක බලකායේ අරමුණ. මීට අවශ්‍ය කඩිනම් පියවර ගන්න මේ කාර්ය සාධක බලකායට පැවරලා තියෙන ප්‍රධාන වගකීමක් මත් උවදුරට ගොදුරු වන්නින් වළක්වා ගැනීම, වරාය හා ගුවන්තුරුපල අධිස්ථාන හරහා පිටරටින් මෙරට මද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම, රට තුළ මද්‍රව්‍ය ව්‍යාපාරම පූර්ණ වශයෙන් මර්ධනය කිරීම, ඒ නිසා ඇතිවන සමාජ ව්‍යසනයන් වැළැක්වීම, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ කාර්ය සාධක බලකායට පවරලා තියෙන වගකීම්. වෙනත් රටවල සිට ස්ථානගත වෙලා ශ්‍රී ලංකාවේ සිදු කරන නීති විරෝධී වගේම සමාජ විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බලලා අපරාධවලට වගකීතු පුද්ගලයන්ට එරෙහිව නීති මගින් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් මේ කාර්ය සාධක බලකායට පැවරලා තියෙනවා. ඒත් එක්කම බන්ධනාගාරාශ්‍රය සිදු කරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බලන්නත් ඒවා වළක්වන්නත් මේ කාර්ය සාධක බලකායට පැවරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඒ යටතේ අපි දැක්කා මේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න පහුගිය දවසේ බූස බන්ධනාගාරයේ සංචාරයකට නිරත වුණා. කුප්‍රකට ජාවාරම් කරවක විදියට සැලකෙන කංජිපාණ ඉම්රාන් රඳවල ඉන්න සිරකුටේ ඊයේ දවසේ ජංගම දුරකථන සහ සිම් කාඩ් සොයා ගැනීමකුත් සිද්ධ කළා. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ යම් ක්‍රියාත්මක වීමකුත් තියෙනවා. ඒ සඳහා කටයුතු කිරීමේ වගකීමකුත් මේ කාර්ය සාධක බලකායට පවරලා තියෙනවා. ඒ අනුව විනයගරුක නීතිගරුක රටක් හදන්න මේ හරහා හැකියාව ලැබෙවිද කියලා අපි බලාපොරොත්තු වෙමු, විශ්වාසය තියමු. ඒක ශ්‍රී ලංකිකයන්ගේ වගේම ඕනෑම පුද්ගලයෙකුගේ ඕනෑම රටක පුද්ගලයෙකුගේ බලාපොරොත්තුවක් කියලා අපි විශ්වාස කරනවා.
හොඳයි, ඒ සමගින් අපි අද දවසේදී ශ්‍රී ලංකේ පුවත්ති මුසුම නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උත්තරියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි සමග මේ කතාබහට එකතු වුණාට. අපි බලමු ලබන සතිය වන විට ශ්‍රී ලංකාවේ මහමැතිවරණය සම්බන්ධයෙන් දින නියම වේවි. ඒ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම ප්‍රවෘත්ති රැගෙන ලබන සතිය සඳුදා නැවතත් හමුවෙමු SBS සිංහල වැඩසටහනේ උණුසුම් පුවත් සම්පින්ඩනයේ ශ්‍රී ලංකේ පුවත් විමසුමත් සමග. සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.